ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ඒ ප්‍රශ්නය යොමු කරනවා.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්බන්ධව අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු එක නිලධාරීන් නිත්‍ය ස්වේච්ඡා 45යි, සෙසු නිලධාරීන් 3402යි. ප්‍රශ්නය දෙක. 2025 පෙබරවාරි මාස 22 දින සිට 2025 සැප්තැම්බර් මාස 1 දින දක්වා ශ්‍රී ලංකා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව සහ භාරවිච්ච ප්‍රමාණය, සිවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 109යි, ගුවන් හමුදා පොලිසිය වෙත භාර වී ඇති සංඛ්‍යාව 355යි, ගුවන් හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 289යි. ප්‍රශ්නයේ තුන පිළිතුර. සේවය අතහැර ගොස් සිටීම සම්බන්ධයෙන් විනයානුකූලව පියවරගෙන සේවය තවදුරටත් අවශ්‍ය නොවේ යන වගන්ති යටතේ ගුවන් හමුදා සේවයෙන් ඉවත් කරලීමට කටයුතු සිදු කිරීම සහ කැමැති ඇවිලුන් ගුවන් හමුදා නීති රීතිවලට අනුකූලව නම් තවදුරටත් සේවය කිරීමට ඉඩ ලබා දීම. ඒ වගේම සේවයේ රඳවා තබා ගැනීම පිළිබඳව සලකා බැලීමේදී ඔවුන් නිවාඩු නොමැතිව සිටි කාල පරිච්ඡේදය තුළ ඔවුන් විසින් සිදු කර ඇති වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය සහ අදාළ සිවිල් පොලිස් ස්ථානයන් මගින් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම. ප්‍රශ්නය හතර. ආසන්න වශයෙන් දින 30ක පමණ කාලයක් මේ ඔවුන් සේවය අතහැර ගොස් සිටි කාල සීමාවට අනුව තමයි ගනු ලබන විනය ක්‍රියාමාර්ගයේ තීරණ මත වෙනස් වෙනවා. ප්‍රශ්නය එක. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ C-130 ගුවන් යාන සම්බන්ධව අසන ලද ප්‍රශ්නයේ පිළිතුර. මෙය ඉඳුරාම මිලදී ගැනීමක් නොවේ, අත්පත් කර ගැනීමක්. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් අවබෝධතාවක් මත මෙය අත්පත් කර ගැනීමක්. C-130 ගුවන් යාන දෙකක්. ප්‍රශ්නය දෙක. ගුවන් යාන දෙකක් පමණි. ප්‍රශ්නය තුන පිළිතුර. ගුවන් යාන දෙකටම මේ දක්වා දිගු කාලීන නවතා තැබීමේදී සිදු කෙරෙන සියලු සේවා දිගටම පවත්වාගෙන යන අතර ඒ ගුවන් යානයේ අංකේ SCH-881 ගුවන් යානය 2014 ජනවාරි මාසේ 11 දිනත් සහ SCH-880 C-130 ගුවන් යානයේ 2019 මාර්තු මාස 23 දින නඩත්තු ඩිපෝ වැඩසටහන් සිදු කිරීමට නියමිතව තිබුණද යානා දෙකම ඒ සඳහා පසුව නඩත්තුවක් ලබා නොමැත. ඒ නිසා යානා දෙකම 2014 සහ 2019 වර්ෂවලදී ගුවන්ගත කිරීම නවතා දමා ඇති අතර ගුවන් හමුදාවේ බර ප්‍රවාහන හැකියාව බරපතල ලෙස අඩාල වීම හේතුවෙන් තමයි මේ ගුවන් යාන දෙක අපි අත්පත් කරගන්න තීරණ කරලා තියෙන්නේ. ප්‍රශ්නය හතර පිළිතුර. මෙය මිලදී ගැනීමක් නොවන අතර අත්පත් කර ගැනීමක් ජාතික ආරක්ෂක මෙහෙයුම්, ඒ වගේම මානුෂීය මෙහෙයුම් සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා දේශීය හා ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන හැකියාව වැඩි දියුණු කර ගැනීම, ඒ වගේම මේ යානා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් අත්‍යවශ්‍ය සේවයක් ඉටු කරලා තියෙනවා. තිබිච්ච ගුවන් යාන දෙක දේශීයව යුද්ධය පැවැතිච්ච කාල වකවානුව තුළ උතුරු දකුණු යාකරමින් ඍජු සහය, ඒ වගේම බටපිරිස්, ඒ වගේම යුදායුධ, ඒ වගේම විශේෂ පුද්ගල සහ බෙහෙත් ප්‍රවාහනය සඳහා මේ විශේෂ කාර්යයක් ඉටු කරලා තිනවා. මෙමගින් ඉඳුරාම ගුවන් හමුදාවේ උපායීය ප්‍රවාහන හැකියාව පේ ස්ට්‍රැටජික් එයා ලිෆ්ට් කේපබිලිටි එක වැඩි දියුණු කර ගැනීමට මේකේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම මේකේ අරමුණ ජාතික ආරක්ෂක උපායීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාද විශේෂයෙන් දායක වෙනවා. අපගේ බහුකාර්ය අවශ්‍යතාවයන් සහ අඩු වියදමකින් කර ගැනීම සහ ජාතික ආරක්ෂක සූදානම් වීමේ හැකියාවත් වර්ධනය කර ගැනීම මෙයින් ඉෂ්‍ය වෙනවා. ප්‍රශ්නයේ පහ පිළිතුර. අතිරික්ත ආරක්ෂක උපකරණ වැඩසටහන යටතේ ගුවන් යානාවන්ගේ වටිනාකම ගෙවීමකින් තොරව අලුත් වැඩියා කටයුතු ප්‍රවාහනය සහ තාක්ෂණික සහාය සඳහා වන පිරිවැය වෙනුවෙන් ඇස්මේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 15 ගුවන් යානා දෙකට ඇමරිකානු ඩොලර් මිලියන 30 පමණක් ගෙන එම ගුවන් යානාවන් නැස්පත් කර ගැනීමට අවස්ථාව සලසනවා. ඒ අනුව වත්මන් C-130 යානා සේවයට ගැනීම ඉතා වියදම් බරව පවතින අතර දීර්ඝකාලීන විසඳුමක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ අර මං කිව්ව පරිදි අතිරික්ත ආරක්ෂක උපකරණ වැඩසටහන යටතේ C-130H ගුවන් යානා දෙකක් ලබා ගැනීම මගින් යානාවල වටිනාකම ගෙවීමකින් තොරව නඩත්තු සහ ප්‍රවාහන ප්‍රවේය පමණක් දරනු ලබන අතර යානා ලබා ගැනීම වීමට සේවයේ යෙදවිය හැකි බවත් දන්වනවා. එවැගේම ප්‍රශ්නය A6 පිළිතුර දැනට ඇන්ටනෝ A32B ගුවන් යානා භාවිතා කරමින් අපේක්ෂක කාර්යයන් සිදු කරන අතර එමගින් රැගෙන යා හැක්කේ ටොන් 6යි යෝජිත පරිත්‍යාගී C-130 ගුවන් යානය මගින් ටොන් 18ක් දක්වා අපේ උපායීය ප්‍රවාහන හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට පුළුවන්. ප්‍රශ්නය පිළිතුර ඈ පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ දවස්වල රටේම තීරණාත්මක විදියට විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරංකාරයෝ එවැගේම පාතාල ක්‍රියාකාරකම් ඒවට එරෙහිව තීරණාත්මක ලෙස වැටලීම් සිදු වෙනවා. අපි හැමෝම දන්නවා ඒකට යම් දේශපාලන අනුග්‍රහ දේශපාලන රැකවරණ තිබ්බ කියනක අතීතයේ ඉඳන් පැහැදිලි. ගෝනවල සුනිල් ගුවන් මතක් වෙන දේශපාලකෙක් ඉන්නවා. සත්‍යපාලි ගුවන් මතක් වෙනවා.
ගරු මන්ත්‍රීතුමා, මේ ප්‍රශ්නෙට අදාළ අතුරු ප්‍රශ්නයක්.
ප්‍රශ්නේ එනවා ගරු කථානායකතුමනි. එතකොට ඒ දේශපාලන රැකවරණය අපිට පැහැදිලි. මගේ ප්‍රශ්නේ වෙන්නේ මේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙවන පිරිස් අතර යුද හමුදා හැරගිය යම් සීමිත පිරිසක් ඉන්න බව පැහැදිලියි. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම ගරු අමතුමනි, මේ වගේ දීකදී ඒ සීමිත පිරිසට නීතිය ක්‍රියාත්මක කරනකොට රණවිරුවන් දඩේම වගේ කාරණා තියෙනවා. ඒ නිසා මේ සූක්ෂම කරන්න ඕනි දෙයක්. ඉතින් මගේ ප්‍රශ්නය වෙන්නේ ඒ තැනදී, ඒ කියන්නේ හමුදාව අතහැරගිය පිරිස් මේකට සම්බන්ධ වෙලා ඉන්න යම් අතලස්සක් හරි යම් ප්‍රධානයක් ඉන්නවනේ, ඒගොල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකයේදී ආරක්ෂක අමාත්‍යාංශ විදිහට ලබා දෙන සහයෝගය සහ ඒ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධවයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. පසුගිය කාලවකවානුවන් තුලදී මේ මත්ද්‍රව්‍ය ජාවාරණ ඒ වගේම අපරාධ කාර්යයන් කටයුතු වලට හමුදාවේ සිටින සමහර සෙබළුන්ගේ ඒ වගේම සමුදාව අතහැරලා ගිය අයවලුත් සම්බන්ධතාවයන් තිබෙන බව දැනගන්නට ලැබුණා. අපිට වාර්තාත් වුණා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශ වශයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට දැනුම් දීලා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම පරිදි ඒ සම්බන්ධව සම්බන්ධතාවයක් තියෙන දැනගන්න ලැබිච්ච ආකාරයට වාර්තා කරපු ආකාරයට ඔවුන් ඒ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අපි බාර දෙනවා. නීතියානුකූලව කිසිම හමුදාවන් හමුදාපතිවරුන්වත් හමුදාවේම ආරක්ෂක අමාත්‍යව කිසිම බලපෑමක් සිදු කරන්නේ නැහැ. මොකද නීතිය ක්‍රියාත්මක කිරීමට අපි බැඳිලා සිටිනවා, සහයෝගය දිය යුතුයි. ඒ වගේම ඒ සම්බන්ධතාවයන් තියෙන සම්බන්ධව තවත් තොරතුරු අවශ්‍යතාවයන් අනුවත් අපි විසින් ලබලා දෙනවා. ඒ හමුදාවන් වල ඉන්න සමාජිකයන් අතහැරලා ගිය අයවලුන් සම්බන්ධව සිවිල් නීතිය අනුව කටයුතු කරන දේවල් වලට අපි සහයෝගය දෙනවා. ඒ වගේම හමුදා නීතිය යටතේත් ඒ අපරාධ වලට සම්බන්ධ වෙන අයවලුන්ට ගත යුතු ක්‍රියාමාර්ගත් උපරිමයෙන් අපි ගන්නවා කියලා දන්වන කැමැත්තෙමි.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මේකට පෞගේ දවසක කියවෙනවා. මේ විශේෂයෙන්ම කුඩු අයිස් ඒවා අල්ලගෙනදී ගොඩබිමේදී කරන මෙහෙයුම් ගොඩක් සිදු වෙනවා. නමුත් මුහුදාශ්‍රිත වෙන මෙහෙයුම් අඩු වෙලා වගේ කතාවක්. ඉතින් මම අහන්න ඕනේ ගරු අමතුමනි, දැන් විශේෂයෙන් කියන්න ඕනේ ගුවන් හමුදාවේ තියෙන ඒ දැන් මේ වැඩි දියුණු කරලා තියෙන ගුවන් යාන බලයනි, ඒ වගේම හෙලිකොප්ටර් ඒවා යොදා ගැනීමේදී මේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරම් වලට එරෙහිව ඒක යොදා ගැනීමේ තියෙන ක්‍රමවේදය සහ ඒකට ලබා දෙන සහයෝගය පිළිබඳව මොකද පෞගේ දවස්වල ඒ ගැන කතා වුණා. විශේෂයෙන්ම හෙලිකොප්ටර් යොදා ගැනීම දැක්කර ඇල්ලේ වෙච්ච බස් අනතුරේදීත් සමහර අය කියලා තිබුණා මේකට හෙලිකොප්ටර් යොදා ගන්න ඕන කියලා. නමුත් ආයක තත්ත්වය තමයි ඒ කඳු බෑවුම් ප්‍රදේශයක හෙලිකොප්ටර් යොදා ගැනීම කිසිසේත් කළ නොහැකි තරම්. ඉතින් මම කියන්නේ ඒ වෙනුවෙන් හදිසි ආපදාවලදී සහ හදිසි වැටලීම් වලදී ඒ ගුවන් හමුදාව සතු මේ මේ තියෙන යානා කැපැසිටි එක වැඩි කිරීම සහ ඒකෙදි ඉදිරිය ලබා දෙන සහයෝගය කොහොමද කියන එක සම්බන්ධව මගේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා.
අභේවි නිස්තුති මන්ත්‍රීතුමනි, හදිසි ආපදා අවස්ථාවලදී ඉඳුරාම ඒ අවශ්‍යතාවයන් අනුව ආපදා කළමන මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි යුදුගුවන් නාවික තුනේම ඒ බටපිරිස් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ඒ බටපිරිස් අවශ්‍යතාවයන් අනුව යෙදවීම සඳහා ඔවුන්ට සහයෝගය දීමක් වශයෙන් ගුවන් හමුදාවේ සහයත් ඒ වගේම නාවික හමුදාවේ සහයත් ලබලා දෙනවා. ඒ අවස්ථාවන්වල විශේෂයෙන් අපරාධ කටයුතු සිද්ධ වෙන අවස්ථාවල පොලිසියෙන් ඉල්ලීමක් කරාට පස්සේ ආරක්ෂක මාත්‍යාංශයෙන් ඒ හමුදාවන්වලට විශේෂයෙන් ගුවන් හමුදාවට ඒ වගේම යුද හමුදාවට නාවික හමුදාවට ඒ කටයුතු වලට සහයෝග දීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම නාවික හමුදාව උදේ දවල් රැ ඒ මත්ද්‍රව්‍ය විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් වල යෙදී සිටින අයවලුන් සොයා බලා කටයුතු කිරීමටත් ඒව අත්පත් කර ගැනීමටත් විශේෂ මෙහෙයුම් දියත් කරලා තියෙනවා නාවික හමුදාවේ ගැඹුරු මුහුදේ. ඒ නිසා ත්‍රිවිධ හමුදායම සහයෝගය, සිවිල් ආරක්ෂක බලයනියත් සහයෝගය පොලිසියෙන් ඉල්ලන අවස්ථාවලදී අපි දීමට කටයුතු කරලා තියෙනවා, කරගෙනත් යනවා ඉදිරියේ. බොහොම ස්තුතියි.
ගරු අජිත් ගියාන් මහතා, දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු අමාත්‍යතුමාගෙන් අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, අපේ අජිත් ගියාන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න වලට උත්තර. පළවෙනි ප්‍රශ්නය අයන්න 1 2 3 එක පිළිගන්නවා, 2 පිළිගන්නවා, 3 පිළිගන්නේ නැහැ. ඒ අනුව මේ ප්‍රති අපනයන කියාදාමේ ඉතාස් පරීක්ෂාකාරී ලෙස සිදු කිරීමට අවසර ලබා දී ඇති අතර ඒ සඳහා SOP ක්‍රමවේදයක් අඳුනුවා දී ඇත. ප්‍රති අපනයන සිදු කරන ලද ඉස්සන් ප්‍රමාණය පාත පරිදි වේ. 2024 වසරය 1184 මැට්‍රික් ටොන්. ඊළඟ ප්‍රශ්නයට උත්තරේ, ඔව්, දීවර ජලජ හා ජල සාගර සම්පත් අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් ඉස්සන් වගාවන් දිගැන්වීම සඳහා වැඩපිළිවෙල රාශියක් යාත්‍ම කරමින් පවතී. එම වැඩපිළිවෙල පාත පරිදි සඳහන් වේ. ඉස්සන් වගාවේ ප්‍රධාන එදවුම් බන ගුණාත්මක ඉස්සන් පැටවුන් පසු කීටයන් ගොවිපලවලට ලබා දීම සඳහා පාත සඳහන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. ඉස්සන් විශේෂ 2 වන මේ වන විට වාණිජ වශයෙන් වගා කරන අතර මෙයින් L19 ඉස්සන් වගාව ගොවිපොළ වෙත EHP නැමැති පරපෝසි රෝගයක් අසාධාරණ වී ඇති නිසා ඉස්සන් වර්ධනයේ වේගය අඩුවීම හේතුවෙන් නිසා නිෂ්පාදනය යම් අඩුවීමක් පෙන්නුම් කරයි. මෙයට පිළියමක් ලෙස EHP රෝග පාලනයේද ඇතුළත්ව අභිජනනාගාර සහ ගොවිපළ සඳහා යාපත් ජලජීවි වගා කළමනාකරණ පිළිවත් අඳුන්වා දී ක්‍රියාත්මක කරමින් පවතී. EHP රෝගයේ හේතුවෙන් වගාකරුවන් SPF මොනෝටෝන් ඉස්සන් වගාව සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වන බැවින් එම වගා විශේෂයන් පැටවුන් පූර්ණතාවයක් පවතී. මෙයට පිළියමක් ලෙස සංවර්ධනය කරන ලද අභිජනනාගාර පාක් සඳහා SPP මොනෝටෝන් අභිජනනයේ අවසරය ලබා දී ඇති අතර තවත් එක් අභිජනනාකාරයක් අලුතින් ඉදි කිරීම සඳහා අවසර ලබා දී ඇත. මෙම අභිජනනාගාර සියල්ල ක්‍රියාත්මක තත්ත්වයට පැමිණීමෙන් පසු නිෂ්පාදන ඉලක්කය සඳහා අවශ්‍ය ගුණාත්මක පැටවුන් ගොවිපළව වෙත ලබා දීමට හැකි. ඊළඟ කාරණාව ඉන්දියාව සහ එක්වදෝරය තම නිෂ්පාදනය අඩු නිෂ්පාදන පිරිවැයකින් නිපදව අඩු මිලට අන්තර්ජාතික වෙළඳ පොළ වෙත නිකුත් කිරීම හේතුවෙන් නිෂ්පාදන අන්තර්ජාතික මිල සමග සැසඳීමේදී පිරිවැයට සාපේක්ෂව ඉස්සන් කර්මාන්තේ ලාභදායි නොවන තත්වයකට පත්විය ඇත. මෙයට පිළියමක් ලෙස විශේෂ වෙළඳ පොළක් වෙත යොමු කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ජම්පූ ශ්‍රිම්ප් නාමයේ යටතේ වැඩි විශාලත්වයෙන් යුත් ඉස්සන් වගා කිරීමට වගා කරුවන්ට ඉදිරි ගැන්වීමේ කටයුතු කරමින් පවතී. ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව ප්‍රධාන වශයෙන් වෙරළබඩ දිස්ත්‍රික්ක පාක පුත්තලම මඩගලප මන්නාරම යාපනය හා අම්බන්තොට ක්‍රියාත්මක කරන අතර මෙයින් 70% ආසන්න ඉස්සන් වගා ප්‍රමාණයක් ලබා දෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉස්සන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා දිස්ත්‍රික්කයේ පුත්තලම මුන්දලම අලාවත කලපු යාකරන හෝලන්ද ඇල අලාවත මුන්දලම කලපුව වඩදිය බාදිය ක්‍රියාත්මක වන ලෙස රොන් මඩ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත. මෙම රොන් මඩ ඉවත් කිරීම තුළින් ඉස්සන් වගාව හා ධීවර කර්මාන්තයේ මගින් ලබාගත හැකි නිෂ්පාදන වැඩිවීම සිදුවන අතර මේ සඳහා ප්‍රතිපාදන 2026 සඳහා වසර සඳහා ඉල්ලුම් කර ඇත. විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර ඉස්සන් වගාවන් සඳහා අඳුනා ගන්නා ලද ඉඩම් පරිසරණ ඉතකාමි ගොවිපල ආකාරයට ඉස්සන් වගාව සංවර්ධනය කිරීමේ අරමුණෙන් ඒ සඳහා ලබා ගැනීමට කටයුතු කිරීම මගින් හපනයන සහ ප්‍රමාණවත් ඉස්සන් අස්වන්නක් සැකසුම් මධ්‍යස්ථාන වෙත ලබා දීමට අපේක්ෂා කරමි. ඊළඟ කාරණාව අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමාගෙන් අහන මගේ ඒ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු අමාත්‍යතුමනි, අපි දන්නවා මේ වෙනකොට ඉස්සන් අපනයනය කරන රටවල් විදියට ගත්තොත් විශේෂයෙන්ම අපි දන්නවා යුරෝපයේ සහ බටහිර වගේ රටවල් වලට ඉස්සන් අපනයනය කරනවා. හැබැයි අපි මේදි දන්නවා ඒ රටවලින් සමහර රටවලට නිෂ්පාදනයන්ට බදු පනවලා තියෙනවා, ඒ වගේම බෑන් කරලා තියෙනවා. ඒ තත්ත්වය තුළ අපේ රටට ඉස්සන් ගෙනල්ලා අපනයන කිරීමේ ක්‍රියාවලිය වැඩි වෙන්න පුළුවන්. එimhe තත්ත්වය තුළ අපේ මේ විශ්ව කර්මාන්තයට බලපානවා මේ එන ගේන ඉස්සන්ගෙන් ජල්ජී වගාවරේ ශේෂ්ඨට ලෙඩ රෝග පවතින පුළුවන්, රට තුළට එන්න පුළුවන්. ඒ වගාවට ඒ ප්‍රොසෙසින් කරන කර්මාන්තශාලා ඒ ප්‍රදේශවල තියෙන නිසා එහෙම බලපෑමක් වෙන්න පුළුවන්. අනිත් ප්‍රශ්නේ තමයි මේ ගේන ඉස්සන් අපනයන කරද්දී ශ්‍රී ලාංකික නාමයේ යටතේ අපනයන කිරීමේදී යම් ප්‍රශ්නයක් ආවොත් ලෙඩක් වගේ එකක් අපිට ඒ රටවලින් අහුනොත් එහෙම අපේ රටටත් විශ්ව කර්මාන්තයට බලපෑමක් වෙන්න පුළුවන්, බෑන් කරන්නත් පුළුවන්. ඒ වගේම අනිත් කාරණාව තමයි
ගරු මන්ත්‍රීතුමා ඔබතුමයි ප්‍රශ්නේ අහන්නේ.
ඔව් ප්‍රශ්නේ, මේ ප්‍රශ්නේ තමයි කතානායකතුමනි. අනිත් එකටම අදාළ ප්‍රශ්න. එතකොට මේ අපනයනය කරලා දේශීය වෙළඳපොළට මේ ඉස්සන් යෙදවීමේදී සැපීමේදී අපේ දේශීය ඉස්සන් වගාකරුවන්ට මිල සම්බන්ධව ස්ථාවර කරගන්න ඇති ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්න තුන මේ කර්මාන්තය අදාළව පළවෙනි මගේ අතුරු ප්‍රශ්න විදිහට තියෙනවා ගරු අමාත්‍යතුමනි.
ගරු කතානායකතුමනි, ඇත්තටම මේ ඉස්සන් කර්මාන්තය ගත්තට පස්සේ මේකෙදි විශේෂයෙන්ම ප්‍රශ්නයට මුහුණ දීලා තියෙන දිස්ත්‍රික්කය තමයි පුත්තලම දිස්ත්‍රික්කය. ඒකෙන් තමයි 70%ක්ම අපි ඉස්සන් නිෂ්පාදනය කරේ. නමුත් දැන් මෑත කාලේදී අපිට ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඇත්තටම දැන් පහුගිය කාලේ අපි හොඳටම පරීක්ෂා කරලා බැලුවා. විශේෂයෙන්ම පිටරට ඉඳලා ඉම්පෝට් කරන මේ ඉස්සන් විවිලවන්ද ප්‍රශ්න, ඊට පස්සේ ඒවා අපේ නමින් එක්ස්පෝර්ට් කරනකොට අපේ රටට තිබුණු නම සහ අපේ ඉස්සන්ට තිබුණු තත්ත්වයන් මේ පළුදු වෙලා තිබෙනවා. ඊට පස්සේ පිටරටින් ගේන ඉස්සන් වෙනත් රෝගවලින් පෙළෙන නිසා, ඒවා අසාධාරණට ලක් වෙන නිසා ඒ අර අපේ මේ ඉස්සන් කර්මාන්තයට විශාල ආනිදායක තත්ත්වයක් ලැබුණා, ඇති වෙලා තිබෙනවා. අන්න ඒවා නිවැරදි කර ගැනීම සඳහා අපි පැහැදිලිම එකක් කියන්න ඕන අදාළ මන්ත්‍රීතුමාට. අපි පිටරටින් ඉඳලා ඉම්පෝර්ට් කරන ඉස්සන්ව අපේ දේශීය මේ වෙළඳ පොලේ විකිණීමට අවසර දෙන්නේ නැහැ. එක ඊළඟ එක තමයි අපේ රටට ගේන ලද පිටරට ඉස්සන් අපේ ලංකාවේ නමින් ආපහු මේ එක්ස්පෝට් කරන්න අපි අවසර දෙන්නේ නැත. එම නිසා මේ කාරණාව සැලකිලි දෙගන්න මේකට අපිට විසඳුම් යවා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.
ඒ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, මේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න රට ඩොලර් ගේන කර්මාන්තයක් නිසා මේ කර්මාන්තයට වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. එකක් තමයි මේ ඉස්සෝ අභිජනනගාර හැචිරිස් වලට තාක්ෂණය ගෙනල්ලා තාක්ෂණිකතාවය වැඩි කරලා ඒ ගුණාත්මක ඉස්සෝ පැටවු නිෂ්පාදනය කිරීම අවස්ථාවය. ඒ වගේම තමයි ගොවිපළවල ගොවියන්ට තියෙන ගැටලු වලට මැදිහත් වීම, මේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක අඩු කර ගැනීමට ඔබතුමාට තියෙන වැඩපිළිවෙල. ඒ වගේම තමයි මේ එක්ස්පෝර්ටර්ස්ලා අපි ඉස්සෝ හැදුවට එක්ස්පෝර්ට් කරගන්න ඕන. එතකොට ඒ එක්ස්පෝර්ටර්ස්ලාට තියෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධව මේ ශේෂ්ඨ තුන හරියට අපි ඔබතුමාගේ අවධානය යොමු වෙලා මේ ශේෂ්ඨ සම්බන්ධ අවධානය යොමු කරලා වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවද කියලා අහන්න කැමැති.
එකක් මේ ඔබතුමාට විශේෂයෙන්ම කතා කරයි තුමනි. මේක විශේෂයෙන්ම ගත්තට පස්සේ දැන් මෑත කාලයේදී උතුරු නැගෙනහිර මේ ඉස්සන් කර්මාන්තයේ සඳහා වැඩි දායකත්වයක් ලබා දෙමින් විශාල ඉස්සන් ගොවිපළව හදමින් ඒ විශාල ලෙස ඉස්සරහට ඉදිරියේදී රටට වාසිදායක තත්ත්වයක් උදා වෙන තත්ත්වයක් තිබෙනවා. එසේ වෙතත් අපි දන්නම උත්තරම් දිස්ත්‍රිකයේ තමයි මේකේ වැඩි දායකත්වයක් පෞද්ගලික කාලෙදී අපිට ලබා දුන්නේ. පෞද්ගලික කාලෙදී ඒවා ඇති වෙච්ච එකක් තමයි විශේෂයෙන්ම මේ කර්මාන්තයේ යෙදෙන පිරිස වෙනුවට මේවත් දේශපාලන අතපෙවිමුත් තිබුණා. ඒවා විසින්ම මේක සම්පූර්ණ කඩාවැටීමට ලක් වෙලා තිබුණා. ඒ නිසාම දැන් මේ පිළිබඳ විශේෂයෙන්ම අපි නැවත අපි සැලකිට ලක් කරලා තිබෙනවා. ඒ සැලකිට ලක් කරපු එක විතරක් නෙමෙයි, ළඟදීම මේ එක්ස්පෝර්ට් කරන සියලු දෙනාම කැඳවලා ඒගොල්ලන්ට සාකච්ඡා කරමින් මෙන්න මේක මේ හරි සමත්‍රයටපත් කරගන්නා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි මේක නිෂ්පාදනය කරන සියලු දෙනාම සියලුම දිස්ත්‍රික්කවලටම මැදිහත් වෙලා ඒවා අපි සාකච්ඡා කරමින් යනවා. අන්න ඒගොල්ලත් එක්කම එකතු වෙලා මෙන්න මේක කොහොමද ගොඩනගන්නේ, අපිට අපේ පැත්තෙන් වැඩපිළිවෙලක් හදලා තියෙනවා, ඒ වැඩපිළිවෙල ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරමින් ඉස්සරහට යන්නත් අපි සූදානම් වෙලා තිබෙනවා. අන්න ඒ වගේම අපි කියන්න ඕන මිෂන් කර්මාන්තය දැන් කලින්ට වඩා මම විශ්වාස කරනවා විශාල ලෙස වෙනසකට නැත්නම් වර්ධනයකට ලක් වෙන ඒ නවීන පන්නේ දේවල් යොදාගෙන ඊට පස්සේ මේකට අදාළ ප්‍රීඩින් සෙන්ටර් නැත්නම් ඇචරිස් හදමින් මේ විශාල වෙනසකට මේ අපි ප්‍රවේශ වෙලා තියෙනවා කියන එක අපි මේ වෙලාවේ මේ අදාළ මන්ත්‍රීතුමාට කියන්නේ.
ගරු නිශාන්ත පෙරේරා මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අහන ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පළවෙනි අයන්න එක ඔව්. දෙවෙනි කොටසට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ආධාර ලබා දුන් තවාන් සංඛ්‍යාව 30කි. ඒ 2020දී තවාන් 19ක් සහ 2024දී තවාන් 11ක් සඳහා ආධාර ලබා දී ඇත. 2020 සහ 24 වසරට අදාළව තවාන් විස්තරය ඔබතුමාට ඇමුණුමක එක හැටියටත් ඉදිරිපත් කරන්න දැනගැනීම පිණිස ලියාපදිංචි අංක 2024 GI2 බද්දේගම ගෝල්ඩ් රේ කියන ෆැක්ටරිය ඒ සඳහා ලක්ෂ 250,000යි. ඒ වගේම 2024 GI4 යක්කල මුල්ලේ නිල්මිනි කියන වත්ත ඒකට ලක්ෂ 5යි. ඒ වගේම නාගොඩ තලාව කියන එකට ලක්ෂ 5යි. ඒ වගේම ඉමදූව වලංගොඩ බැද්ද කියන වත්තට ආධාර දීලා නැහැ. ඊළඟට ඉමදූව කොස්මුල්ල කියන වත්තට 250,000යි. ඊළඟට බැද්දේගම ඉන්ද්‍රුව කන්ද වත්ත 102,500යි. ඊළඟට බද්දේගම තිසර කියන වත්ත 105,000යි. ඊළඟට නෙළුව සිල්ව වැලි කියන වත්තට වීරවර්ධන මහත්මයාගේ 105,000යි. ඊළඟට වැලිවිටිය උතුර වත්තට ගුණවර්ධන මහත්මයාගේ 102,500යි ලෙස දීලා තියෙනවා. ඊට අමතරව තවත් වතු 19ක් සඳහා 2020 ලබා දීලා තිනවා යක්කල මුල්ල ධර්මප්‍රිය කියන මහත්මයාගේ එකට ලක්ෂ 15යි ඉමදුවේ අමරසූරිය කියන මහත්මයාට ලක්ෂ 15යි වැලිවිට ද සිල්වා මහත්මයාගේ වත් රූකඩ හේන වත් එකට ලක්ෂ 15යි ඊට බැද්දේ බද්දේගම සවුත් ටී ස්මෝල් හෝල්ඩින්ස් හෝල්ඩර්ස් ලගේ සම්පකාර සමිතියක් තියෙනවා ගංගබොඩ ඒකට ලක්ෂ 15යි ඊළඟට බද්දේගම TPGA ඩී ද සිල්වා මහත්මයාට ලක්ෂ 15යි ඊළඟට බද්දේගම RJT අබේවර්ධන මහත්මයාට ලක්ෂ 15යි ඒ කියන්නේ එතුමලගේ වතු වලට මේ ඊළඟට වැලි විටිය PGA ඉන්දික මහත්මයා ඉන්දිකා ලක්ෂ 15යි ඊළඟට ගුණවර්ධන මහත්මයා කිතුල්දොල හේන වත්ත ලක්ෂ 15යි ඊළඟට නෙළුව ගුණරත්න මහත්මයාගේ වත්තට ලක්ෂ 15යි ඊළඟට තවලම ජයසිංහ මහත්මයා HC ජයසිංහ මහත්මයා වත්ත ලක්ෂ 15යි ඊළඟට වැලිවිටිය දිවිතුර බොරළු හේන වත්තට ලක්ෂ 15යි ඊළඟට තවලම S අබේ වික්‍රම මහත්මයාගේ වත්තට ලක්ෂ 15යි ඊළඟට වැලිවිට HL සමන්ත මහත්මයාගේ වත්තට ලක්ෂ 15යි නාගොඩ කුඩාමානන ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ලක්ෂ 7.5යි ඊළඟට තවලම හිමායා තේ ෆැක්ටරි එකට ලක්ෂ 12.5යි ඊළඟට යක්කල මුල්ල කේජ් අමරසූරිය මහත්මයාගේ වත්තට ලක්ෂ 15යි ඊළඟට අක්මීමන වලහන්දුව වත්තට ලක්ෂ 7.5යි ඊළඟට යක්කල මුල්ල ජයසිංහාරච්චි මහත්මයා වත්තට ලක්ෂ 7.5ක් වෙන්න තේ මණ්ඩලයෙන් ආධාර ලබා දීලා තියෙනවා ඊළඟට ඔබතුමා අහනවා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වතු තබාන් සම්බන්ධයෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් 2022-23 වර්ෂවලට ආධාර ලබා දුන් අතර තබාන් සංඛ්‍යාව 17කි ඊට අදාළ විස්තර ඔබතුමා විමසලා තියෙනවා ඒ අනුව KM සරත් කුමාර් සිංහ මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි ඉමදුවේ WG රශීනා නදීශානි මහත්මියට වාර දෙකදී ලක්ෂ 10යි ඉමදුවේ RKPA ලක්මාල් මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි කොට්ටව WG ජගත් මිහිරාන් මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි කොට්ටව KYG කරුණාදාස මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි කොට්ටව KG ගුණශීලී මහත්මියට වාර දෙකදී ලක්ෂ 10යි කොට්ටව චන්දසිරි කුලසිංහ මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි කොට්ටව KKG හේමන්ත ජයලාල් මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි කොට්ටව LL නිරංජන මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි කොට්ටව KH ඥානදාස මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි කොට්ටව සීතා සුරවීර මහත්මියට වාර දෙකදී ලක්ෂ 10යි කොට්ටව GG මොහාන් පියනන්ද මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි කොට්ටව HA සමන් මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි ඕපාත JKG සුනිතා අමරසූරිය මහත්මියට වාර දෙකදී ලක්ෂ 10යි හල්විටිගල P අමරපාල මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි හල්විටිගල WGSR වික්‍රමසිංහ මහත්මයාට වාර දෙකදී ලක්ෂ 10යි බටපොළ AG කමල් කුමාර මහත්මයාට එක වාරයකදී ලක්ෂ 5ක් ලබා දීලා තියෙනවා ඔබතුමාගේ අයන්නේ තුන්වෙනි කොටසට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් ආධාර ලබා දුන් තවන් 17න් මේ වෙනකොට තවන් 13ක් ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර එයින් 4ක් අක්‍රීය තත්ත්වයේ පවතී අක්‍රීය තවන් කරුවන්ගේ නම් පහත පරිදි වේ JKA සුනිතා අමරසූරි මහත්මිය ඕපාත කොට්ටාසය P අමරපාල මහතා හල්විටිගල කොට්ටාසය WGSR වික්‍රමසිංහ මහත්තයා හල්විටිගල කොට්ටාසය AG කමල් කුමාර මහතා බටපොළ කොට්ටාසය ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ආධාර ලබා දුන් තවන් අතරින් තවන් දෙකක් අක්‍රීය මට්ටමේ පවතිනවා ඒ අක්‍රීය තවන් කරුවන්ගේ නම් පහත පරිදි වේ DLR වසන්ත මහතා යක්කල මුල්ල කොට්ටාසය වල්හන්දුව ස්ටේට් ප්ලාන්ටේෂන් අක්මීමන කොට්ටාසේ ආයන්නට අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම ගරු ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා සවිස්තරක පිළිතුරක් ලබා දුන්නා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තියෙන ගරු කතානායකතුමනි, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය එතුමගේ පැත්තෙන් එතුමා පැහැදිලි කරා ප්‍රශ්නට අදාළව ලබා දීපු තවන්. නමුත් ගරු කතානායකතුමනි, ගරු ඇමැතිතුමාගේ අවධානය යොමු කරනවා මේ ගොඩක් තවන් ඔබතුමාගේ නාමලේඛනයේ සඳහන් කර තවම වලට අමතරව විශාල තවන් ප්‍රමාණයකට ආධාර මුදල් දුන්න 2022-23 කාලේ මේව දැන් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැති තවන්. ඒවා දැනටත් ඇල්පිටිය ගාල දිස්ත්‍රික්කයේ, විශේෂයෙන් ඇල්පිටිය ගාල දිස්ත්‍රික්කෙම තියෙන ගරු ඇමතිතුමනි, මේව දැන් නිකන් නටබුන් වෙලා තියෙනවා මේ තවන්. ඒකත් එක්ක වෙච්ච එක තමයි තේ පරිශන ආයතනයේ සාමාන්‍යයෙන් හොඳ තේ ප්‍රභේදත් එක්ක තමයි ගරු ඇමතිතුමනි තේ තවන් නිර්දේශ කරන්නේ. ලියාපදිංචි නැති තවන් වලට ආධාර දුන්නා. ලියාපදිංචි නැති තවන් වලට කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ලියාපදිංචි නැති තවන් වලට. ඒකත් එක්ක වෙච්ච එක තමයි අර තේ තවානක් කියලා කියන්නේ සාමාන්‍ය තේ වගාවේ ගර්භාෂය. මේක සැලසුම් සහගතව විනාශ කිරීමේ පැත්තට තල්ලු කරා 40-42 වැනි තේ ප්‍රභේද, 40-49 වැනි තේ ප්‍රභේද සම්පූර්ණම වගාවෙන් ඈත් වුණා. ඒකත් එක්ක වගාව අර්බුදයකට ගිහිලා තිනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු ඇමතිතුමනි, මෙන්න මේ දේශපාලන අරමුණු වෙනුවෙන් දීපු තේ තවම් මනාප හදා ගැනීම සඳහා දුන්න විශාල තේ තවම් ප්‍රමාණයකට ආධාරයි. ඒවා සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක තමයි ගරු ඇමතිතුමාගෙන් පළමුවෙන් අහන අතුරු ප්‍රශ්නේ.
ඔබතුමාගේ මේ අතුරු ප්‍රශ්නයේදී පැහැදිලි කිරීමක් එක්ක අහපු එකේදී මේ ප්‍රමාණයට අමතරව තමන් තියෙන බව ඔබතුමා කිව්වා. ඔබතුමා ඒවා අපිට යම් ප්‍රමාණයකට වාර්තා කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට සොයා බලන්න පුළුවන්. මේ මණ්ඩලය සහ කුඩා තේවත් සංවර්ධන අධිකාරිය තවන් විස්තරය තමයි අපි මේ ඉදිරිපත් කරේ. එතකොට ඊට අමතරව තමන් අපේ අමාත්‍යංශයෙන් නොකරනවා කියන විශ්වාසය අපිට තියෙනවා. නැත්තම් ඒක වර්ෂවල වෙනස්කමක් තියෙන්න පුළුවන්. මේ ඔබ විමසපු වර්ෂවලට පෙර වර්ෂ නම් එහෙම තවන් තියෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව වෙනත් ව්‍යාපෘතියක් මගින් මේ තවන් ක්‍රියාත්මක වුණාද කියන එක සොයා බලන්න පුළුවන්. ඔබ කියපු කාරණේ දේශපාලන උමනාවන් මත යමක් කෙරිලා අසාර්ථක වෙලා තියෙනවා නම් රාජ්‍ය මුදල් යොදවලා ඒ සම්බන්ධයෙන් අපි සොයන්න සූදානම්. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න කියන මතක් කිරීමත් ඔබතුමාට කරනවා.
ගරු මන්ත්‍රීතුමා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මම ඇමතුමාට විශේෂ ස්තුතියකුත් කරනවා. මොකද රුපියල් 30,000-40,000 තිබිච්ච පෝර හොණ්ඩරය සහන කුඩා තේවතු හිමියන්ට, වගාකරුවන්ට සහන මිලකට ලබා දෙන්න අලුත් ක්‍රමවේදයක් QR කෝඩ් එකක් අඳුනල් දීලා තිනවා ඕපන් වෙල්ඩ් පොලෙන් ලබා ගන්න. ඒකට ස්තුතිවන්ත වෙමින් මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මේ තේතවන් ලබා දීමේදී ගත ක්‍රියාමාර්ග සහ නිර්ණායකයන් මොනවද කියන එක අපි ඔබතුමාගෙන් විමසනවා. ඒ මොකද ගරු කතානායකතුමනි, ඇත්තටම දැන් මේ තේ තවන් විශේෂයෙන් මම අර කලින් සඳහන් කරා වගේ තේ තවන් කිසිදු ප්‍රමිතියකින් තොරව පහුගිය කාලේ කරගෙන ගියා. ඒකත් එක්ක තේ වගාව දැන් මේ වෙනකොට දෙවන්ත අර්බුදයකට ලක් වෙලා තිනවා. ඒ නිසා මේකේ තේතවන් ලබා දෙන තේතවන් සඳහා ආධාර දීපු නිර්ණායකය මොකක්ද කියන එක ගරු ඇමතිතුමාගෙන් මම දෙවැනි අතුරු ප්‍රශ්නේ විදියට අහනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ඔබතුමා විමසුවා වගේ අපි හෙට පස්වරු එකට වැලිපැන්නේදී අපි තේ පොහොර සහනාධාරයේ නව ක්‍රමවේදයකට QR කෝඩ්යක් මගින් ලබා දීමට සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා තේ මණ්ඩලයේ අපේ අමාත්‍යංශය රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඔබ ඇහුවා වගේ අපි තේ තවාන් කරුවන් මේ වෙනකොට ලහිලහියේ ලියාපදිංචි කරනවා. වෙනම ඇප් එකකට අපි ගණමින් සිටිනවා. ඒ සඳහා අපේ අමාත්‍යංශයේ පහළ නිලධාරින් මගින් කුඩා තේවතු සමිති සමාජිකයන්ගේ තොරතුරු එක්රැස් කරමින් දත්ත එකතු කරන එක අපි ගබඩා කරන එක මේ මොහොත වෙනකොට කරමින් යනවා. ඊට අමතරව අපි තිය පැක්ට්‍ර හිමියොත් එක සාකච්ඡා කරලා ඔවුන් ගාවත් තියෙනවා දළු දෙන ගොවියන්ගේ නාමලේඛන ඒ ටික අපි එකතු කරමින් නිවර්දි දත්ත නිලධාරීන්ගේ අනුමැතියක් සහිතව බිම් මට්ටමේ පරීක්ෂා කරලා එකතු කරන්න බලනවා එකතු කරමින් ඉන්නේ එඳ අපි කියනවා මේ රටේ කුඩා තේ වතු ගොවියන්ට විශේෂයෙන්ම ඔබට දැන් ඔබේ තේ කර්මාන්තයේ අපේ අදාළ නිලධාරීන් ඉන්නවා තේ පරීක්ෂණ තේ පරීක්ෂණ නිලධාරීන් ඔවුන් හමු වෙලා ඔබට දැන් පොහොර සහනාධාරය සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන් ඒක නිලධාරි හමු වෙන්න පුළුවන් නැත්නම් දළු දෙන පැක්ටරියේ තොරතුරු තියෙනවා නම් අපි එතනින් ඇතුළත් කරගන්න සූදානම් අපි කොහොම නමුත් හෙට ආරම්භ කරන වැඩසටහන ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙන විදිහට පොහොර ගොවියන්ට ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා එතකොට විශේෂයෙන්ම පෞගිය කාලේ පැන නැගුණු ප්‍රශ්න කීපයක් निराකරණය කරන්න අපි මහන්සි ගන්නවා තනි සමාගමක් විතරයි රජයේ පොහොර සමාගමේ පොහොර විතරයි අපි පෞගිය කාලේ නිකුත් කරේ දැන් පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සමාගම් ගණනාවකින් පොහොර ගන්න පුළුවන් විදිහට ගොවියන්ගේ කැමැත්ත අනුව පොහොර ගන්න පුළුවන් විදිහට අපි ඒ සඳහා මේ QR කෝඩ් එක හරහා ක්‍රම සකස් කරලා තියෙනවා ඊට අමතරව අපි ගත්තොත් ඔබතුමා අහුව වගේ අර විශාල මිල ගණන් වලට තිබුණු පොහොර වලට අපි රුපියල් පොහොර 1 කිලෝ 50ක මිටියකට රුපියල් 4000ක සහනාධාරයක් රජයේ මගින් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා ඒ වගේම මේසරේ විශේෂ ක්‍රමවේදය ගැන ඔබ විමසුවා මේසරේ අපි ඉඩම් ප්‍රමාණය 90ම පොහොර දෙනවා නෙවෙයි නෙලන දළු ප්‍රමාණය පරීක්ෂා කරමින් ඒකට ප්‍රතිශතාත්මක අගයක් එකතු කරමින් තමයි පොහොර ලබා දෙන්නේ ඉතින් හොඳින් වගා කරලා වැඩි දළු ප්‍රමාණයක් ගන්න කෙනාට පොහොර ප්‍රමාණය ටිකක් වැඩියෙන් ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා ඒක අදාළ නිලධාරි මගින් අපි බිම් මට්ටමේ පැහැදිලි කිරීමක් ඉදිරි දිනවල කරන්න සැලසුම් කරලා තියෙනවා
දෙවෙනි වටය ගරු නීතිඥ දයාශ්‍රී ජයසේකර මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු කථානායකතුමනි දයාශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා වෙනුවෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අහනවා
ගරු කථානායකතුමනි පිළිතුර සභාගත කරනවා
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු ආචාර්ය එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් ගෞරව சபாநாயகர் அவர்களே பொது நிர்வாக மாகாண சபைகள் உள்ளூராட்சி அமைச்சருடைய கவனத்துக்கு இந்த முக்கியமான விடயத்தை நான் கொண்டு வர விரும்புகின்றேன் இதனை இன்று பேசுவதற்கு அனுமதி தந்த கௌரவ சபாநாயகர் அவர்களுக்கு நான் மிக்க என்னுடைய நன்றிகளை தெரிவித்துக் கொள்கிறேன் குறிப்பாக சர்வதேச நாணய நிதியத்தினுடைய நிபந்தனைகளுக்கு அமைய நமது நாட்டிலே இருக்கின்ற உள்ளூராட்சி சபைகள் தங்களுடைய உத்தியோகத்தர்களுடைய சம்பளத்தில் மாநகர சபைகள் 20 வீதத்தை 24ஆம் ஆண்டு தொடக்கும் பிரதேச சபைகள் மற்றும் நகர சபைகள் இந்த ஆண்டு தொடக்கும் ஜனவரி மாதம் தொடக்கும் 20 வீதம் தங்களுடைய சம்பளத்திலே அவர்களுடைய சபை நிதியிலிருந்து கட்டி வருகிறார்கள் 2028ஆம் ஆண்டு வருகின்ற போது 100 வீதம் முழுமையாக தங்களுடைய உள்ளூராட்சி சபைகளுடைய சம்பளத்தை இந்த அந்த உள்ளூராட்சி சபைகளே வழங்க வேண்டும் என்கின்ற நிபந்தனையின் அடிப்படையிலே அந்த நிதிகளை இப்பொழுது வழங்கி வருகிறார்கள் கௌரவ சபாநாயகர் அவர்களே இந்த நாட்டிலே இருக்கின்ற பொருளாதார சூழ்நிலையில் நாடு முழுவதும் இருக்கின்ற உள்ளூராட்சி சபைகள் அதிலும் குறிப்பாக வடகிழக்கு மாகாணத்திலே இருக்கிற பொருளாதார முன்னேற்றம் இல்லாத நிலையில் முதலீடுகள் அல்லது அபிவிருத்தி நிதியங்கள் மற்றும் வேறு எந்த முதலீடுகளும் இல்லாத நிலையில் யுத்தத்தினாலும் சுனாமி இயற்கை அனர்த்தங்களினாலும் பாதிக்கப்பட்ட மிக மோசமான அந்த உள்ளூராட்சி சபைகள் தங்களுடைய சம்பளத்தை தங்களுடைய ஊழியர்களுடைய 20-40% சம்பளத்தை கொடுப்பதிலே கடும் கஷ்டமான நிலையை எதிர்நோக்குகிறார்கள் ஆகவே இவர்கள் இந்த சூழ்நிலைகளிலே தங்களுடைய கிளீனிங் குப்பைகளை அகற்றுவது காபேஜ் வசதி மின்சாரம் வடிகால் துப்புரவு செய்வது போன்ற மின்விளக்குகள் பொருத்துவது போன்ற பல்வேறுபட்ட பணிகளையும் அவர்கள் செய்ய வேண்டியிருக்கிறது இப்பொழுது மாநகர சபைகள் இந்த சம்பளத்தை அவர்கள் வழங்க வேண்டியிருப்பதால் எந்த ஒரு பணியையும் அவர்களால் பொதுமக்களுடைய பணிகளை செய்ய முடியாத ஒரு சில சபைகளை தவிர ஒரு சில நகரங்களிலே இருக்கின்ற தவிர ஏனைய சபைகள் கடுமையான சிரமம் எதிர்நோக்குகிறார்கள் சில சபைகள் இந்த வருகின்ற இந்த செப்டம்பர் மாதத்தினுடைய சம்பளத்தை கொடுப்பதற்கு கிழக்கு மாகாணத்தில் இருக்கிற ஒரு மாநகர சபை இந்த செப்டம்பர் மாதத்தினுடைய சம்பளத்தை கொடுப்பதற்கு கூட கஷ்டமான நிலையிலே இருக்கிறார்கள் ஆகவே இந்த ஏனைய இதனால் இந்த ஏனைய அரச உத்தியோகத்தர்கள் உள்ளூராட்சி அவர்களுக்கு வருவதற்கு விரும்புகிறா விருப்பம் தெரிவிப்பதில்லை. அதே போன்று இங்கிருக்கின்ற உள்ளூராட்சி சபைகளில் பணியாற்றுகின்றவர்களும் இடமாற்றங்களை பெற்று வேறு அரச நிறுவனங்களுக்கு போய்வதற்கும் இன்று நிலைமை காணப்படுகிறது. ஆகவே இவ்வாறு செயற்படுகின்ற போது எதிர்காலத்திலே உள்ளூராட்சி சபைகள் நிறைய பிரச்சனைகளையும் கஷ்டங்களையும் நோக்க வேண்டி ஏற்படும். அரசாங்கம் அண்மையிலே வளமான நாடும் அழகான வாழ்க்கையும் என்ற ஒரு புதிய கொள்கை, கிளீன் ஸ்ரீலங்கா என்கின்ற இந்த கொள்கைகளை நடைமுறைப்படுத்துவதற்கு முக்கியமான சபைகள் தான் உள்ளூராட்சி சபைகள். ஆக இந்த உள்ளூராட்சி சபைகள் ஒரு பலமில்லாமல் இருந்தால் இந்த இவைகளை செய்ய முடியாத சூழ்நிலை ஏற்படும். ஆகவே கௌரவ சபாநாயகர் அவர்களே, நான் கௌரவ அமைச்சர்களிடத்தில் கேட்கின்றேன், அரசாங்கம் இது தொடர்பிலே கவனம் செலுத்த வேண்டும். அதே போன்று அவ்வாறு இந்த சபைகளுக்கு நீங்கள் ஒரு காலம் கொடுக்க வேண்டும். ஒரு குறிப்பிட்ட காலத்தை கொடுத்து அந்த சபைகளுக்கு நிதிகளை வட்டி இல்லாத கடன் அடிப்படையிலே சந்தைகளை கட்டுவதற்கு, எரிபொருள் நிலையங்கள், ஏனைய பொது வேலைகள், ஏனைய வருமானத்தை ஈட்டக்கூடிய அவர்களுடைய ஆலோசனைகளை பெற்று ஒவ்வொரு சபைகளிலும் வேறு வேறு விதமான அந்த முயற்சிகளை மேற்கொள்ளுகின்ற போது அந்த சபைகள் வருமானத்தை பெற முடியும். திடீரென்று எந்த வருமானம் இல்லாத நிலையிலே அவர்களுடைய சம்பளத்தை கொடுக்கும் அவர்களால் செய்ய முடியாது. ஆகவே இந்த நிலைமைகளை அவர்கள் எதிர்காலத்திலே தங்களுடைய சபைகளிலே இருக்கிற குப்பை குளங்களை, வடிகான்களை, ஏனைய விஷயங்களை செய்வதிலே கௌரவ சபாநாயகர் அவர்கள், அதே நேரம் கடந்த ஆண்டு கடந்த ஆட்சியிலே கேஷுவலாக வேலை செய்த ஊழியர்களை எல்லாம் எந்த விதமான கார்டு கிரியேஷன் இல்லாமல், அதற்கான செலவு, அதற்கான சம்பளத்தை ட்ரெஷரி கொடுக்காமல் எல்லோரையும் பெர்மனன்ட் ஆக்கி விட்டார்கள். உதாரணமாக கிழக்கு மாகாணத்திலே 280 தான் கார்டு இருந்தது எல்லா உள்ளூராட்சி சபை 280 கார்டு. ஆனால் கடந்த ஆட்சியிலே 2900 பேரை கிழக்கு மாகாணத்திலே மாத்திரம் எந்த கார்டரும் இல்லாமல் அவர்களை பெர்மனன்ட் செய்தார்கள். இந்த சூழ்நிலைகளிலே இது இதனால் அந்த அந்த ஊழியர்களுடைய மொத்த சம்பளத்தையும் உள்ளூராட்சி சபைகளே கட்ட வேண்டியிருக்கிறது. ஆகவே இந்த சூழ்நிலைகளிலே அந்த சபைகள் மிக சிரமப்படுகிறார். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இது தொடர்பிலே நீங்கள் எடுக்கும் நடவடிக்கைகள் என்ன? எவ்வாறான செயற்பாடுகளை கொண்டு இந்த நிலைமையை, இது ஆளுங்கட்சி எதிர்க்கின்ற பிரச்சனை அல்ல, நாட்டிலே இருக்கின்ற எல்லா சபைகளுக்கும் இதே பிரச்சனை தான், எல்லா உள்ளூராட்சி சபைகளும் இந்த பிரச்சனை நோக்குகிறார்கள். ஆகவே கௌரவ அமைச்சர்களே, ஒரு விசேட குழு ஒன்றை தொடர்பில் நியமித்து நீங்கள் எடுக்க நடவடிக்கைகளுக்கு என்ன? இந்த நிதி பற்றாக்குறையை தீர்ப்பதற்காக நடவடிக்கை என்ன? இதை இந்த வருமானங்கள் அதிகரிப்பதற்கு எடுக்கின்ற முயற்சிகள் என்ன என்ற விடயத்தை உங்களை எதிர்பார்க்கின்றேன். நன்றி.
பல ராஜா பலப்பாங்க மட்டுமே
கரு கத்தாநாயக துமணி, கரு பார்லிமெண்ட் மந்திரி எம்எல்ஏ எம் ஹிசுல்லா மாதா விசின் எதிர்பார்த்துக்கிறது பிரச்சனையிட்டு மீ விதியிட்ட பிரித்துறாக்கல பாதின்னு கேமதி மாநகரசபா ஆஜ்ஞாபனத்து நகரசபா ஆஜ்ஞாபனத்து எத்துலு அணிக்குத் ஆஜ்ஞாபனத்துல சந்தான் விதிவிதான ஒசே கிரியாத்மகவனு பலாத்பான ஆயத்தின மகாஜன உபயோகிதா சேவா சபையம சந்தா அவசியவன அறமுதல் சம்பாதனை கருகணியமட்டு எகி அனபனத்தொசே விவித கிரமவேத அனுகமனை கருண் லபனம் பலாத்பாலன ஆயத்தன சொகிய பலப்பிரதேசத்துல மகாஜனதாவகே பதுமுதல் எத்துலு சுயங் உற்பாதன ஆதாயம் மத்த கிரியாத்மகவன ஆயத்தனவன அத்தரம சொகிய ஆதாயம் இகலனங்குவா கணியமட்டு அவசிய காரியமண்டல அவசியதா சப்புரா கணியமட்டது நைத்திக விதிவிதான சம்பாதனை வி பவத்தினோம் தனிவியூக ஏகக்கள்ளேச கிரியாத்மகவனு மிம ஆயத்தனவல ஆதாயம் மெத்துள் அணிக்குத் சேவா சம்பாதனை கிரீம சந்தா பிற வசரவல சாபேக்ஷவ திகுணியா கிக்மவு முதல் பிரதிபாதன 2025 வர்ஷேதி முதல் கொமிஷன் சபாவஹரஹா லபாதீயத்து இசேம 2025 வசரே அயவய யோஜனா சந்தாது அதிவிஷால பிரதிபாதன பிரமாணியாக வென்கிரியம சந்தாவன இல்லும் இல்லும் முதல் கொமிஷன் சபாவித்த லபியேதி பெவின் விசாய விசியாய வசர சந்தாது அதிவிஷால பிரதிபாதன பிரமாணியாக லபாதீமட்ட கட்டியுத்து கருண் லபி சீலும பலாத்பாலன ஆயத்தன இக்கா சமான ஆதாயம் மட்டம் பவத்தின ஆயத்தன நோன அத்தரம අතිවිශාල ආදායම් ප්‍රමාණයක් ලබා ගන්නා මහනගර සභා නගර සභා මෙන්ම ප්‍රාදේශීය සභාද පවතින අතර ඒවා විශාල බැංකු ස්ථාවර තැන්පතු ඇතුව ශක්තිමත්ව ක්‍රියාත්මක වේ. නිදසුනක් හැටියට කොළඹ මහනගර සභාවේ වත්කම් වලින් බිලියන 4ක පමණ ස්ථාවර තැන්පත් තියෙන බව වාර්තා වෙනවා. නමුත් අපි කරුවලගස්සෝ වගේ ප්‍රාදේශීය සභාවකට ගියොත් තමන්ගේ මූලික කටයුතු කර ගැනීමටවත් අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ. මේ අනුව 341ක් වන සියලුම පළාත් පාලන ආයතනවල වාර්ෂික අයවැය ලේඛන මත පදනම්ව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ විසින් සිදු කරන ලද සමීක්ෂණයේදී එම ආයතනවල මූල්‍ය ශක්තිය පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ලබාගත් අතර ඒ අනුව වැටුප් සඳහා ලබා දෙන අරමුදල් කෙසේ ලබා දිය යුතුද යන්න පිළිබඳව මහා භාණ්ඩාගාරයේ වෙත යෝජනා මාලාවක් ලබා දී ඇත. තවද පළාත් පාලන ආයතනවල ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දේශීය ණය සහ සංවර්ධන අරමුදල විසින් ඉතා අඩු පොලී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර පළාත් පාලන ආයතන දැනුවත් කර එමගින් සහනදායි පොලී මත ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතී 104 අවම පොලියක් යටතේ මේ ණය ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන්න බෑ. මොකද අපි අර මධ්‍යම සංස්කෘතික අරමුදල වගේ එකක් නෙවෙයි මේක. ඒ නිසා අපට යම් පොලියක් අය කරගන්න වෙනවා. එසේම පළාත් පාලන ආයතන සියල්ල ඉදිරි වසර 4 තුළ ශක්තිමත් ආයතන බවට පරිවර්තනය කිරීම සඳහා ඒවායේ ආදායම් ප්‍රබව වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යාංශයේ විසින් කාර්යසාධන ප්‍රදාන ලෙස රුපියල් මිලියන 3475ක් ආදායම් උත්පාදක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි වසර 2 තුළ ලබා දීමට කටයුතු කරනු ලැබේ. එසේම එම ආයතනවල නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනයට අවශ්‍ය පුහුණු වීම ලබා දීමට වසරකට වරක් එක් එක් ආයතනයේ කාර්යසාධනයේ මැන බලමින් අවශ්‍යතා සම්පූර්ණ කිරීමටද අමාත්‍යාංශයේ විසින් ශක්තිමත් වැඩසටහනක් දියත් කර ඇත. ඒ වගේම ගෞරව මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයේදී සඳහන් වුණා IMF යෝජනාවකට අනුව කියන කාරණේ මේක අර්ධ සත්‍යයක්. රජයේ වියදම් කපා හරින්න කියන යෝජනාව තමයි තිබුණේ. නමුත් පළාත් පාලන ආයතනවල වියදම් කපා හැරීමට කටයුතු කරලා තියෙනවා පහුගිය කාලය තුළ. ඒ වගේම තමයි එතුමා සඳහන් කළා උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් හෝ කිසිදු නව ආයෝජනයක් සිදු වී නැති බව. නමුත් අපි පහුගිය කාලයේ පුරා දැකපු දෙයක් තමයි විවිධ වැඩසටහන් යටතේ උතුරු වසන්තයේ කියන්න පුළුවන් නැගෙනහිර නවෝදය වෙන්න පුළුවන් මහජන මුදල් විශාල ප්‍රමාණයක් ඒ ප්‍රදේශවලට යොදවන බව සඳහන් වුණා. ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය අනුව ඒ සංවර්ධන ව්‍යාපෘති වලින් ඵලදායි යමක් සිදු වී නැති බවක්ද ගෙනී යන්නේ කියන ප්‍රශ්නය අපි ඉදිරිපිට තියෙනවා. ඒ වගේම තමයි එතුමා නිවැරදිව සඳහන් කළා අවිධිමත් ආකාරයට බඳවා ගැනීම බරපතල ප්‍රශ්නයක් හැටියට තියෙන බව පෞද්ගලික හිතවත්කම් මත බඳවා ගැනීම සිදු වූ බවට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ ආයතන බරපතල ප්‍රශ්නවලට දැන් මූණ දෙමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා නියෝජිතයන් මහජන නියෝජිතයන් 5000කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ සභාවල හිටියේ පළාත් පාලන ආයතනවල. මේක 8000කට ආසන්න ප්‍රමාණයකින් නැත්තම් 3000කින් පමණ වැඩි කිරීමට කටයුතු කළා. මම දන්නේ නැහැ මට හරි තොරතුරු නැහැ මේ පිළිබඳව ඇත්තටම අවශ්‍යතා විමර්ශනයක් අධ්‍යයනයක් සිදු කරලාද මේ වැඩි කිරීම කළේ කියන එක. මේකත් බරපතල ප්‍රශ්නයක් හැටියට තියෙන බව අපි දන්නවා. කොහොම වුණත් දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ ආයතන පවත්වාගෙන යීමේ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා රජයේ හැටියට අපි මැදිහත් වෙනවා. උදාහරණයක් හැටියට මේ වන විටත් අපි මේ ආයතනවලට ආදායම් උත්පාදන ක්‍රියාවලිය විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ බැකෝ මෝටර් ගීඩර් වගේ යන්ත්‍රෝපකරණ ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ මගින් ඔවුන්ගේ ආදායම් වර්ධනය කරගන්න පුළුවන් කියන කාරණය සඳහන් කරනවා. බොහොම ස්තුතියි.
මන්ත්‍රීතුමා ඔබ තුමා කරුණු පැහැදිලි කර කිව්වක් කොටද?
ගරු කතානායකතුමනි ගරු ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඇමතිතුමා හරි පැහැදිලි පිළිතුරු දුන්නා නමුත් සමහර ඔබතුමා කියන විදිහට ව්‍යාපෘති ආරම්භ කරලා ආදායම් ලැබෙන්න කාලයක් වෙනවා එනිසා 26 වාගේ 26 27 අවුරුදු දෙකකට හරි ඔබතුමා ඒ සේවකයන්ගේ පඩි 20ක් 40ක් ගෙවන්න මොනවාරි ක්‍රම ප්‍රමාණිකුලව මොනවාරි මුදල් ලබා දෙන්න පුළුවන් ඔබතුමා ඉල්ලා සිටිනවා
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ඒ පිළිබඳව අපි අධ්‍යයනය කරලා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා
ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා
ගෞරව සභානායකර අවර්ගලේ இன்றைய தினம் பிரதம அமைச்சரும் கல்வி உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சருமான கௌரவ கலாநிதி ஜரணி அமரசூரி அவர்களை கேட்பதற்கு இலங்கையின் கல்வித்துறையில் கல்வி கலை திட்டம் மறுசீரமைப்பு வேலை திட்டங்கள் இப்பொழுது கொண்டு வரப்படுகின்றது இவ்விடயம் தொடர்பான சில விளக்கமூட்டும் கூட்டங்களும் தங்களின் தலைமையில் நடைபெற்றுள்ளது ஆனால் புதிய கலை திட்டம் மாணவர்களுக்கு கல்வியை சுமையை குறைப்பதாகவும் கல்வியில் புதிய புத்தாக்க தேடல்களை கொண்டு வருவதற்கான வழிமுறையாகவும் இருக்கும் என கூறப்படுகின்றது தரம் 6-15 கட்டாய பாடங்கள் தெரிவு பாடங்கள் 3 என 18 பாடங்களின் நேர அட்டவணை தயாரிப்பதில் உள்ள இடர்பாடுகள் நிலை மாற்று திறன்களில் மாணவன் 2 பாடங்களை தெரிவு செய்தல் இவ்வளவு காலமும் தவணைக்கு 265 மணித்தியாலங்களாக இருந்த மாணவனின் கற்றல் நேரம் தற்போதைய புதிய கலை திட்ட வரவால் 365 மணித்தியாலங்களாக வர உள்ளது இதுவரை காலமும் இருந்ததை விட மாணவனுக்கு 30% சுமை அதிகரித்துள்ளது சமய பாடங்களில் சைவ சமயம் சீராக முன்னெடுக்கப்படவில்லை வரலாறு சித்திரம் போன்ற பாடங்களில் தமிழர் வரலாறுகள் தமிழ் இலச்சினைகள் அடையாளங்கள் திட்டமிட்டே மறைக்கப்படுகின்றன இவற்றுக்கான தீர்வுகள் புதிய கல்வி சீர்திருத்தத்தில் கொண்டு வரப்படுமா என்பது என்னுடைய முதலாவது வினா இதிலே முதல் கேள்வி புதிய கல்வி கலை திட்டம் இப்போது நடைமுறைக்கு வரும் அதற்கான வெள்ளை அறிக்கை வெளியிடப்படுமா இரண்டாவது தேசிய கல்வி நிர்வாகத்தில் அமைக்கப்பட்டுள்ள கல்விசார் அலுவல்கள் சபை கல்வி பேரவை குழு இரண்டிலும் தமிழ் மொழி சார்ந்த உத்தியோகத்தர்கள் யாராவது உள்ளடக்கப்பட்டுள்ளார்களா 3 கலை திட்ட கொள்கை அல்லது வெள்ளி அறிக்கை சம்பந்தமான விடயங்களில் ஈடுபடுகிறவர்களின் பெயர் பட்டியலை சபைக்கு சமர்ப்பிக்க முடியுமா 4வது புதிய கல்வி சீர்திருத்த அமுலாக்க குழுவில் தமிழ் மொழி மூலம் உள்ள பேராசிரியர்கள் பாட நிபுணத்துவம் கொண்டவர்கள் எத்தனை பேர் உள்ளடங்கியுள்ளார்கள்
Honorable Speaker, we intend to initiate the education reform, the curriculum reforms for grade 1 and 6 in January of 2026. And then subsequently in each year we will be introducing the reforms for each grade progressively. The complete document on the reforms will be submitted very soon to the cabinet for approval, and once that happens it will be prior to that it will be also presented to the education ministerial consultative committee on education and the education reform subcommittee, of which the honorable member is also a member. The education reforms that we are seeking is one that stresses inclusivity and acknowledgement of the plurality within our society, so all of that will be included and will be apparent in the curriculum reforms that are proposed. Question number 2, yes, there are Tamil speaking members in all of the committees appointed by the NIE. Yes, we are able to submit the names of those involved in drafting the concept paper as well as those in the curriculum reform process. The Honourable Member has requested for the names of the Tamil speaking members. There are over 100 involved in this process. So this question came to me yesterday. I need a little bit of time to give you the names. I will give you the names. They are being collated at the moment. Also, the implementation of the curriculum reforms is under the purview of the Ministry of Education officials that we have appointed, and there are Tamil-speaking members who are part of this process. Once again, the names if the member require, honorable member requires, I will submit the names to him. Thank you.
Honorable Sridharan Mantripo.
கௌரவ பிரதம அமைச்சர் அவர்களே, நன்றிகள் உங்களுடைய விடைகளுக்கு. மிக முக்கியமாக தமிழ் மொழி மூலமான உத்தியோகத்தர்கள் கிட்டத்தட்ட கல்வி அமைச்சரே 20 துறைகளில் இல்லாத ஒரு நிலைமை காணப்படுகின்றது. அதேபோல சைவ சமய பாடத்திற்கான நடராஜருடைய வடிவம் இந்த முறை ஒரு சிம்போலிக் ஆக நடராஜரை கொண்டு வருவதற்காக தீர்மானிக்கப்படுற பொழுது சிலர் அதனை எதிர்ப்பதாகவும் செய்திகள் வெளியாகின்றன. தயவு செய்து நீங்கள் இதில் ஒவ்வொரு பாடத்துறைகள் சமய பாடங்கள் கிறிஸ்தவம் கத்தோலிக்கம் பௌத்த சமயம் சைவ சமயத்துக்கு வருகிற பொழுது நீங்கள் அது சம்பந்தமான பல்கலைக்கழகங்களுடைய நிபுணர்கள் மற்றும் ஏனைய வெளி அமைப்புகள் சமய நிறுவனங்களையும் நீங்கள் அழைத்து இது சம்பந்தமான விரிவுரையாளர்களையும் அழைத்து எங்களோடும் ஒரு கூட்டத்தை ஏற்பாடு செய்து அதுக்கு முடிவு எடுக்குமாறும் கேட்டு அதே நேரம் இந்த வரலாறு சித்திரம் பாடங்களில் தமிழர்களுடைய வரலாறுகள் அடையாளங்கள் மன்னர்களுடைய பெயர்கள் நிறைய இல்லாமல் செய்யப்படுகின்றது. அந்த விடயங்கள் தொடர்பில் உங்களுடைய கரிசனை என்பதை அறிய முடியுமா?
Honorable Speaker, if there's any distortion or exclusion of any historical events or people that should be included, we will certainly look into it. With regard to the religion subject, for each religion there is an advisory committee in the ministry. For Hinduism also there is a religious advisory committee. All the modules on religion are first submitted to the committee for review and approval, and it is with their suggestions that the final module is sent for publication. Just 2 weeks ago also I met with the Hindu religious committee to discuss some of these issues that the member is raising, and their opinion on this matter was sought, and their recommendations have been sent to the National Institute of Education. In fact, the NIE member was also an NIE member in charge of the Hindu religious subject, was present at that committee when this discussion took place.
Amatyansa nivedana buddha shasana aagamika saha sanskruti katitu amatyansaya garu amatya aachara hinduma sunil seni amatuma
garu kathanayaka tumani amatyansha nivedanayak wagema ape lanka rajya sambandhayenu toraturak mata kiyannata tibenne. ගරු කථානායකතුමනි, අප සියලු දෙනා මේ වෙනකොටත් දැනුමත් වෙලා තිබෙනවා ඊයේ රාත්‍රියේ මැල්සිරිපුර 500 ගම ප්‍රදේශයේ තිබෙන නා උයන තේරවාද බෞද්ධ ආරණ්‍ය සේනාසනයේ සිදුණු හදිසි අනතුර පිළිබඳව. ඒ හදිසි අනතුර නිසා අපේ ස්වාමින් වහන්සේලා 7 ඉතාම අවාසනාවන්ත ලෙස අපවත් වෙලා තිබෙනවා. ඒ වගේම තවත් 6 තුවාල ලැබලා තිබෙනවා. එයින් දෙනමක් දැඩි සත්කාරයකකේ මේ වෙන විටත් ප්‍රතිකාර ලැබෙන්නමින් සිටිනවා. ඒ නිසා ප්‍රථම කොටම මම කැමැති අපේ අමාත්‍යංශයේත් ලංකා රජයේත් සමස්ත පාර්ලිමේන්තුවරත් මම යෝජනා කරන්න කැමැති අපේ ශෝකය සංවේගය අපවත් වී අදාළ මේ පූජනීය ස්වාමින් වහන්සේලා 7 වෙනුවෙන් පල කරන්නට අවස්ථාවක් මම ඉල්ලා සිටිනවා. ඒ 7 වහන්සේලාගෙන් 4 ශ්‍රී ලංකේය භික්ෂූන් වහන්සේලා, ඒ වගේම 3 විදේශීය ස්වාමින් වහන්සේලා, පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි, පූජ්‍ය නුගේගොඩ විපස්සී හිමි, පූජ්‍ය උඩවලවේ සාන්ත සුමන හිමි කියන අපේ රටේ ස්වාමින් වහන්සේලා 9 මෙලෙස අපවත් වී වදාලා තිබෙනවා. ඒ වගේම රුමේනියානු ජාතික ධම්මරංසි පූජ්‍ය ස්වාමින් වහන්සේ, ඒ වගේම පූජ්‍ය ධම්මරක්කිත ස්වාමින් වහන්සේ රුසියානු ජාතික හිමි නමක්, ඒ වගේම පූජ්‍ය ධම්ම ගවේෂී ස්වාමින් වහන්සේ ඉන්දියානු හිමි නමක්. මේ සියලු දෙනා වහන්සේලාගේ අපවත් වීම වෙනුවෙන් මා නැවත වතාවක් අපගේ ශෝකය සංවේගය පළ කරනවා. අතිපූජ්‍ය අඟුල්ගම්මුවේ ආර්යනන්ද මහතෙරුන් වහන්සේ තමයි නා උයන තේරවාද බෞද්ධ මධ්‍යස්ථානයේ ආරණ්‍ය සේනාසනයේ අධිපතිත්වය දරන්නේ. ඒ වගේම මේ තොරතුළ අපට ලැබුණු මොහොතේ ඉඳලා මේ සඳහා මැදිහත් වීම කරනු ලැබුවා. විශේෂයෙන්ම මගේ අමාත්‍යංශ නියෝජ්‍ය අමාත්‍ය ගරු ගමගෙදර දිසානායක ඇමතිතුමා දැන්ම එතනට පිටත් වෙලා ගියා. ඒ වගේම වයඹ ආණ්ඩුකාරතුමා, වයඹ සෞඛ්‍ය ලේකම්තුමිය, අදාළ වෛද්‍යවරු ඉතාම කඩිනම් මැදිහත් වීම අපට කරලා දුන්නා. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ඇමතිතුමා, ඒ වගේම විදේශ කටයුතු පැත්තෙන් අපට මෙතෙන්දි සහයෝගය ඕන වෙනවා. අරුණ් හේමචන්ද්‍ර එමතුමාට මම කතා කළා. මොකද විශේෂයෙන්ම නායවනේ නායක ස්වාමීන් වහන්සේ විමසලා තිබෙනවා විදේශ කටයුතු ලේකම්ගෙන් විදේශීය ගෞරවනීය භික්ෂුන් වහන්සේලා තුන්දෙනාගේ ඒ ආදාහන කටයුතු පූජෝත්සව අපේ රටේදීම පවත්වන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම් සහ අවසර ලබා දෙන්න කියලා දැන් ඒ සම්බන්ධ කටයුතු කෙරෙමින් තිබෙනවා. ඉතින් අනතුරට පත් වෙලා ප්‍රතිකාර ලබමින් ඉන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට තාම නිරෝගී සුව සහ ඉක්මන් සුව අප සියලු දෙනා ප්‍රාර්ථනා කළ යුතුයි. ඒ වගේම අද රාත්‍රී 7ට ආදාහන පූජෝත්සව පිළිබඳ කමිටුවක් රැස් වෙනවා එහිදී. ඒ සඳහා අපගේ සහභාගිත්වයත් පළ කරන්නට බලාපොරොත්තු වෙන අතරේ රජයේ හැටියට මේ සම්බන්ධ කළ යුතු ඉහළම මැදිහත් වීම ඉතාම ගෞරවයෙන් කරන්නට අපේක්ෂා කරන බව දැනුම් දෙන්නට ඕන. නැවත වතාවක් අපවත් වී වදාළ ඒ ස්වාමීන් වහන්සේලා, පූජනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට, අප ලක් රජයේ අප සියලු දෙනාගේ තමාත්‍යංශයේ ශෝකය සංවේගය පළ කරන්නට අවස්ථාව ඉල්ලනවා. බොහොම ස්තුතියි.
ගරු විපක්ෂ නේතුමා,
විශේෂයෙන්ම නාහොයන ආරණ්‍ය සේනාසනය කේන්ද්‍රගත කරගෙන මේ සිදුවුණු මහා ඛේදවාචකය තුළ ඒ අපවත් වී වදාළ සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ඒ අපවත් වීම පිළිබඳව අපෙත් බලවත් ශෝකය, කනගාටුව, සාතිශය, සංවේගය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ ආරණ්‍ය සේනාසනයට අපිත් සහභාගි වෙලා ඒ දානමය පුණ්‍යමය කටයුතුවලට ප්‍රායෝගිකව අපිත් මැදිහත් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සිදුවුණු ඛේදවාචකය පිළිබඳව අපේ සාතිශය සංවේගය පළ කරමින් රජය දක්වන මැදිහත් වීම අගය කොට සලකනවා. ඒ නිසා හැම අතකින්ම කළ හැකි උපරිම උපකාරයන් ඉෂ්ට සිද්ධ කිරීම අපේ වගකීමයි, අපේ යුතුකමයි. ඒ වෙනුවෙන් අපෙත් සහයෝගය අවශ්‍ය මැදිහත් වීම ලබා දෙන්නට මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. නැවත නැවතත් මේ අපවත් වීම පිළිබඳව අපේ බලවත් ශෝකය පුද කරන්න කැමතියි.